ධම්මහදය කියලා. දැන් මතක් වෙනවා ඇති බලලා තියෙනවා.
ඉතින් ඒ වැඩ සටහන කරන්නේ මම. අන කෙටි හැඳින්වීම. ඉතින් අපි අද කතා කරන්නේ සිංහලෙන් බය වෙන්න එපා. මේ ඉතින් මම මේ සාකච්ඡාවක් තියන්න හදපන හින්දා තමයි කට්ටියට වෙන්නේ. මොකද ප්‍රශ්න අහන්න කතා කරන්න මං ආවේ. ඒ හින්දා ඉතින් ඊට අමතරව අපි දැන් අවුරුදු ගානක් ධර්මය හොයනවා. අවුරුදු 20ක් 25ක් විතර හොයනවා කියන්නේ මාර්ගේ වඩන්නත් උත්සාහ කරනවා. ඒ වගේම පිට රටවල් වල ගොඩාක් භාවනා කියා දෙනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඒ වගේ රටවල විශාල පිරිසක් හිටියා මං එහෙ ඉන්න කාලේ. මම ඕස්ට්‍රේලියාවට ගත්තොත් මං හිතන්නේ 1000කට වැඩි මගෙන් අපිත් එක්ක මේ භාවනා වැඩසටහන් වල යෙදුණා අය. ඒගොල්ලෝ තමයි දැන් කාලේ ශ්‍රී ලාංකික වැඩි ඒ රටේ අය ටික දෙනෙක්. මම වැඩිපුර ශ්‍රී ලාංකිකයෙක්ක තමයි අපි මේ දහම හොයන වැඩේ කළේ. මොකද අපිට තිබුණා ප්‍රශ්නයක් අද කාලේ තියෙනවා. මම ඒකට කියන්නේ මේ මත් එක තරහ වීද දන්නේ නැහැ. බෞද්ධයන්ට බෞද්ධකම පෙන්වලා දෙන එක කියලා. අපි බෞද්ධ කියලා එක එක දේවල් කරනවනේ නේද? අඩුවෙන්ම කරන දේ තමයි නිවන් මාර්ගේ හොයන එක. අනිත් ඒවා ඔක්කොම කරනවා. නිවන් මාර්ගයේ කියන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මොකටද මේ ලෝකෙට? මේ සසරෙන් ගැලවෙන්නේ කියා දෙන්න නේද? ඒකට අපි බෞද්ධයෝ කියලා කියනවා. ඒ වුණාට අපි අඩුවෙන්ම කරන්නේ ඒකට වුණ වැඩ ටික. හරිද මම හන්දන්නේ? දැන් නම් ටිකක් ඒ ගතිය වෙනස් වෙලා තියෙනවා එන්නේ නේද? නිවන් මාර්ගය මොකද්ද කියලා හොයන ගතිය අඩු. ඉතින් එහෙම කාලෙක තමයි මම මේ 2000 විතර ඕස්ට්‍රේලියාවට ගියේ. ඒ කාලේ කවුරුත් එහෙ භාවනා කියන එක අහලවත් නැහැ. අහලා ඇති. ඒක කරන්න හිතලවත් නැහැ. එහෙම තියෙන තත්ත්වෙක අපිට පුළුවන් වුණා එහෙ තියෙන විශාල පිරිසකට විශාල පන්සල් ගානක භාවනා වැඩසටහන් පටන් ගන්න. මිනිස්සුන්ට මොකද්ද මේ භාවනා කියන්නේ කියලා කියා දෙන්න. ඉතින් ඒකේ දැන් අද ප්‍රතිඵල තියෙනවා. ඒගොල්ලෝ අද ගොඩාක් ස්වාමීන් වහන්සේලා ගෙන්නගෙන මේ මාර්ගය හොයන අය ගාක් ඉන්නවා. ඉතින් ඕක මම ටිකක් කිව්වෙත් මාව දන්නේම නැහැ කියපු හින්දා මේ නිකම්ම මෙතන ඇවිල්ලා මොකක් කරේ කියලා යන්න ආවද කියලා හිතෙන්න පුළුවන්නේ. ඒ හින්දා නිවන් මාර්ගයට අදාළ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඒවා විතරයි මම කතා කරන්නේ. කරපොත් එක් මරුවට පවුද, හාල් මැස්සෝ කෑවට පවුද, ඒව නෙමෙයි නะ. ভেජිටේරියන් වෙන්නේ ඒකද? ඒවා කතා කරන්න ගොඩක් අය ඉන්නවනේ නේද? අපි එතනින් එහාට මේ අපිට ලැබුණේ මොන සම්පත්තියක්ද ලැබිලා තියෙන්නේ? ක්ෂණ සම්පත්තියක් කියනවා. ඒ ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මමත් එක්ක කතා කරන්න ඕනේ. ක්ෂණයක් කියන්නේ මොකක්ද? කම්ම ගෙවිලා යනවානේ. ක්ෂණය. ඊටාම සුළු කාලයක්. විශාල දෙයක් සම්පත්තියක් කියනකොට මහා ලොකු දෙයක් නේද? නිධානයක් වගේ දෙයක්. හැබැයි ඒක තියෙන්නේ ක්ෂණයයි. ඒ ක්ෂණයක් කියන්නේ අපිට තියෙනානේ මේ අවුරුදු 100ක් විතර තියෙනානේ. ධර්ම මැරෙන්නේ නැහැ නේ මේ. අහගෙන ඉන්නවා මේ. අහගෙන ඉන්නවද බලන්නත් එක්ක එක එක ඒවා කියන්නේ. ඒ වගේනේ අපි ෂණයක්
කියන්නේ
නේද බුද්ධ කාලේ ඉතින් ඔය මනින්න ඒවා තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ ක්ෂණය කිව්වේ එක්කෝ මේ අසුරු සනක් තියෙනවා එහෙම නැත්නම් විදුලියක් කොටන කාලේ එහෙම නැත්නම් ඇහි පිය ගන්න ඒ වගේ ඒවායින් තමයි මේ ඊටත් වඩා කුඩා ප්‍රමාණයක් තමයි මේ ක්ෂණය කියන්නේ දැන් අපිට තියෙන එච්චර පොඩි කාලයක් සිතුවිල්ලක් ඇතිලා නැති වෙන්න නම් ඒ කාලේ කියන්න පුළුවන් චිත්තක්ෂණේ කියලා කියනවනේ මං අහන්නේ මේ ෂණ සම්පත්තිය සම්පත්තියත් එච්චර සුළු කාලයක්ද තියෙන්නේ නැහැ නේ ඒ හින්දානේ අපිට වෙලාව නැත්තේ අනිත් වැඩ ඕටම වෙලාව තියෙනවා මේකට බොහොම අමාරුවෙන් තමයි අද මෙහෙ එන්නේ නේද කොච්චර වැඩ නවත්තලාද අද ඉන්නේ අනිත් දවස්වල නම් වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි ධර්මයක් අහන්න භාවනාවක් කරන්න එහෙම වෙලාව හොයාගන්න හරි අමාරුයි පාටියක් කිව්වොත් නම් ඔක්කොම වැඩ නවත්තලා වෙලාව තියෙනවා නේද ඕක නේද අපිට වෙලා තියෙන්නේ එතකොට මේ ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද කියලාවත් ඒකේ අගය අපිට තේරුමක් නෑ ඇයි මේ ෂණ සම්පත් ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඇයි මේවට මේ මොනවද ලැබිලා තියෙන්නේ පංචේන්ද්‍රිය නම් ලැබිලා තියෙනවා ෂණ සම්පත්තියක් කියන්නේ පංචේන්ද්‍රියත් ඕන නේද ඉන්ද්‍රිය හයම පැහැදිලි ඉන්ද්‍රිය හයක් තියෙනවා හා ඒවා තියෙන මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා නේද මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙනවා තව අර කිව්ව අනවරාග්‍ර සංසාරේ නේද හරි දිගයි. ඕකේ බුදු කෙනෙක් නැති සමහර කල්ප 100 විතර ගත කරනවා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වුණ දහමක් පවතින කාලය කියන එක හරි දුර්ලභ දෙයක්. මනුෂ්‍ය ජීවිතය ලැබෙන එක දුර්ලභයි. දහමක් තියෙන කාලෙක උපදින එක ඊටත් වඩා දුර්ලභයි. ඒක ලැබුණා කියමුක ඒකත් ලැබුණා දහමක් තියෙන කාලෙක ඉපදුනා තවත් එකක් තියෙනවා ඒකනේ දහම අහන්න ලැබුණා කියන්නේ ඒකනේ දහම තියෙන කාලෙනේ දහම තියෙන කාලෙක මනුෂ්‍ය ජීවිතය ලැබුවා තව එකක් තියෙනා නේද
ඉන්ද්‍රිය සම්පත්‍ය කියන්නේ
නැහැ ඒක එක තමයි මනුෂ්‍ය ජීවිතය කියන්නේ මේ ටිකක් කිට්ටුයි විතර වඩා පැහැදිලිව කියනවා දැන් ඒ කාලේ මිනිස්සෙක් නාට මිත්‍යා දෘෂ්ටි ඉපදුනා නම්
ප්‍රඥාව ඇති
වෙනවා බැරි වෙලාවත් මුස්ලිම් පවුලක ඉපදුනා නම්
ප්‍රඥාව
නැත්නම් වෙන රටක ඉපදුනා නම් අර අප්‍රිකාවේ වගේ දහම නැති ප්‍රදේශක එහෙනම් මිනිස්සෙක් වුණාට මදි දහමක් තිබුණාට මදි දහම ඇහෙන්න දහම අහන්න අපිට ඕනකම තියෙන්නත් ඕ නේද දැන් ওই තුන ලැබිලාද නැද්ද ලැබිලා දැන් පැය 24 මේ දහම ඇහෙන ඉස්සර නම් බොහොම අඩුයි ටිකක් නේද අරුත් 10කට 15කට කලින් දැන් තියෙනවා නේද දැන් බණ වැඩි වෙලා තියෙන්නේ ওই කද හරි කියලා තෝරගන්න බැරුව තමයි දැන් ඉන්නේ ඒ තරම් ඇහෙනවා නේද එතකොට ඕක ඒ වුණාට අපිට ඔය ගණන් ගත්තේ නැතුවට ඔක හරි දුර්ලභ කරුණු තුනක්. ඒ තුන එකට යෙදෙන්නේ බොහොම කලාතුරකින්. එහෙනම් අපි පින් කරලාද නැද්ද? සෑහෙන පින් කරලා. මේ අවස්ථාව ලැබෙනවා. බොහොම සුළු පිරිසකට තමයි ඒ අවස්ථාව තුනම ලැබෙන්නේ. ඒ කියන්නේ සසරේ පින් කරලා තියෙනවා. ධර්මය අහලා තියන බණ භාවනා කරලා තියන උනන්දුවක් ඇති වෙලා තියෙනවා නැතුව නෙවෙයි ඔව් දැන් ඒ ටික ලැබිලානේ තියෙන්නේ මං කියන්නේ ওই ටික ලැබුණේ නිකන්ද නෑ සෑහෙන කලින් කලපින් ඇති නිසා පුබ්බේ කත පුඤ්ඤත අතීතේ කරපු පින් නිසා කියනකොට නම් ටිකක් සතුටුයි නේ හැමෝම එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි හැමෝම පින් කරලා තියෙනවා ඈ ඉතින් මේ නිකන් නෙවෙයි එතකොට එහෙම ලබාගත්තු අමාරුවෙන් ලබාගත්තු සම්පත්තියක් මේ ලැබිලා තියෙනවා දහමක් තියෙන කාලෙක ඉපදිලා දහමක් අහන්න ලැබිලා තියෙනවා එතකොට දැන් මේක ක්ෂණයක් කියන තව හේතුවක් තියෙනවා දැන් මිනිස් ලෝකේ නම් අපි සාමාන්‍යයෙන් ආයුෂ මේ කාලේ නම් මන් දන්නේ සාමාන්‍යයෙන් දැන් කාලේ කීයද සාමාන්‍ය ඇවරේජ් ආයුෂ 70ක් දාන්න 70 වෙනකොයි බය වෙන්න එපා 70ට කිට්ටු වුණායත් බය වෙන්න එපා සාමාන්‍ය 70ක් විතර තමයි අද කාලේ මේ ඉන්න පුළුවන් ඒක තමයි ඒකවල බය වෙන්න එපා බය නොවුණත් මැරෙන්න නම් වෙනවා බය නැහැ ඒ නැට මේ වයසට යන අය විතරක් නෙමෙයි මැරෙන්නේ මේ අඩු වයසෙනුත් කට්ටිය මැරෙනවා ඉතින් මරණයට හැමෝටම මුහුණ දෙන්න වෙනවා ඒ හින්දා වයස කියලා බය වෙන්න ඕනේ නැහැ වයස නැති අය මැරෙනවා ඔව් දැන් අපි පෙරකලපින් තියනවා නේද දැන් අපේ මානව ජීවිතේ ගාකේ වන් හිතන්නේ දැන් තුනේ දෙක නම් පැනලා නේද ආවිසේ වැඩි දෙන්නේ අපි ආවිස 70 කියලා ගත්තොත් තුනේ දෙක පැනලා අපකටම 50ට වැඩි වීමට පේන විදිහට එක්කෙනෙක් දෙන්නේ නේද තුනෙන් දෙක පැනලා ඒ කියන්නේ ජීවිත කාලෙන් තුනෙන් දෙකක් ගෙවිලා ඉවරයි. තව තුනෙන් එකයි තියෙන්නේ. ඈ සමහර විට තව මන් දන්නේ අවුරුදු කීයක් විතර ඉඳීද කියලා. තම තමන්ගෙන් අහලා බලන්න මන් තව අවුරුදු කීයක් ඉඳීද. මන් ටික වැඩියෙන් දාලා දෙන්න 20ක්. මදියගේ
අවුරුදු
100ක් ජීවත් වුණා මිනිහෙක් 10 වසරෙන් ගත්තොත් 30යි. ඔව් දැන් අපි තමන්ට ගාන හදලා බලන්න. මට තියෙන්නේ තව වැඩිපුර දැම්මොත් අවුරුදු 20ක් විතර ඉඳී. එහෙම හිතමු නේද? ඈ? ඒතර අවුරුදු 20ක් තිබුණොත් මම දන්නේ ඔයගොල්ලෝ සිල් ගන්න එනවද හැම පොරේටම? හම්බවෙටම එනවා අවුරුද්දකට පොය කීයයිද 12 දවස් 12ක් එනවා නේ එතකොට අවුරුදු 20ක් තිබුණොත් එහෙම 12 ඒවා 20ක් ඔව් කීයද 10ක් නම් 120යි 20ක් නම් 240 දවස් 240ක් තියෙනවා තව සිල්ගා අනිත් දවස් වල නැහැ නේ ඉතින් මේකත් අමාරු වෙන්නේ නේද ඔව් 200 නමක ඒක දැන් පන්සලේ දවසෙන් පැය 24න් කොච්චර ඉන්නවද 100ට සික සමාදන් වෙන්නේ 6ට 6 හමාරට ඉවර වෙන්නේ 5ට 5ට පැය කීයද පැය 11ක් 12ක් විතර තියෙනවා නේ ඒ පැය 11න් ගානෙට එහෙම කොච්චර අරිනවද? පැයක්. තේ බොන්න දිනක් පසු උදේ 1යි හවස 1යි. පැය බාගෙ. ඔයගොල්ලෝම කියන ගණන් මන් දන්නේ. ඒතර ඒ දවල් දානෙට පැයයි, ගිලන් පසට පැය බාගෙ බාගෙ දෙකක් එකතු නම් පැයයි. පැය දෙකක් අඩු කරන් දැන් 11න් දෙකක් ගියම 9යි. ඔව් උදේ දානේ ගත්තේ නෑ උදේ දානට කොච්චර වෙලාද දානි මේ කැම කන වෙලාව නෙමේ දානෙට එන්න පටන් ගත්ත වෙලාව ඉඳන් ආයේ මේ ශාලාවට එන වෙලාව වෙනකම් පැයක් විතර යනවා ඒකටත් නේද අපි පැය 8ක් දාමුකෝ පැය 8ක් සෙල්ලරම් තියනවා නේද ඒ පැයටෙන් කතා කර කර හිටිය වෙලාව එහෙම අත හැරියොත් බණ අහගෙන හිටිය වෙලාව කොච්චරද නැත්තම් භාවනා කරනවද මන් දන්නේ භාවනාවක් කරපු බණට හොඳට අහගෙන හිටිය ඔය පැයටෙන් පැය කීයක් විතරද පැය තුනක් ටිකක් වැඩිපුර දැම්මත් පැය තුනක් විතර ඔන්න ධර්මයේ ගත වෙලා තියෙනවා නේද? කාගේ වැරද්ද කාගේද නෙමෙයි මං අහන්නේ. ආමුදුරංගේ වැරද්දද අපේ වැරද්දද කියන එක නෙමෙයි මං අහන්නේ. අපි කරපු වැඩි. පැය තුනක් දහමේ හොඳට හැසිරිලා යෙදිලා නේද? එතකොට පැය 24න් පැය තුනක් කියන්නේ කීයෙන් පංගුවක්ද? පුතාට ගණන් පුළුවන් නේද? 24න් තුනක් කියන්නේ 8න් එකක්. අටෙන් එක අටවරක් තුනනේ 24නේ අටෙන් එක නේද? එතකොට ඒ දවසේ අටෙන් එකක් අපි යොදාගෙන තියන අදහමට නේද? දැන් පොයේ දවස් කීයක් තියනවා කියපද? තව අවුරුදු 20 240 240න් අටෙන් එක කීයද බලන්න 240 මාසෙ ඉල් ගත්තොත් අටෙන් එකයිනේ අපි දහමේ හැසිරෙලා තියෙන කීයද 30 යවට කරත් තුනෙන් ඉස්සෙල්ලා නේ 30 අවුරුදු 20ම නොකඩවා එක පොයක්වත් මගාරින් නැතුව සිල් ගත්තොත් දවස් 30 පෑ නෙමෙයි දවස් 30 අවුරුදු 20ම නොකඩවා සිල් ගත්තොත් ආයේ දාට උපන්දිනයක් තියෙනවා පාටියක් තියෙනවා වෙඩින් එකක් තියෙනවා රෝම ඒවා කියලා නැවැත්වුවේ නැත්තම් නේද දවස් 30ක් තියෙනවා මේ යන විදියට නේද? ඒ අවුරුදු 20ම මෙහෙම එන්න පුළුවන් වෙයිද? අන්තිම 10 විතර ඇඳෙන් බහින්න බැරි වුණොත් නේද? ලෙඩ වෙන දවස් තියෙනවා. භාගයක් විතර අඩු කරන්න වෙනවා නේද? නේන දවසත් අසනීප වුණොත් එන්නේ නේද? ඒ තියෙනුත් භාගයක් අඩු කරන්න වෙනවා නේද? එතකොට දවස් 15යි. තව අවුරුදු 20ක් ජීවත් වුණත් අපි දහමේ දෙන්නේ දවස් 15යි. මේ යන විදිහට නම්. කියන්නේ ෂණ සම්පත්තිය. අවුරුදු 20ක් ජීවත් වුණත් අපි දවස් 15යි දාන්නේ දහමට. එහෙම ටිකක් කරන අයට වැඩි කරගන්න පුළුවන්. මම කිව්වේ තමන් ගැන සාධාරණව හිතලා බලන්න. නේද? අවුරුදු 20ක් ජීවත් වුණොත් අපි දවස් 15ක් දාලා තියෙනවා දහමට. කියන්නේ ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය අවුරුදු 20ක් ගෙවිලා යනවා දවස් 15යි දාන්නේ අපි මෙච්චර කියන මේ සම්පත්තිය ලබා ගන්න. නේද? ඔයගොල්ලෝමනේ ගණන් හදුවේ මන් නෙවෙයි. තව අවුරුදු 20ක් ජීවත් වුණොත් ඒකේ දවස් 15යි දාන්නේ. කියන්නේ ෂණ සම්පත්තියක් කියලා ලැබුණේ. දැන් ටිකක් හිතලා බලන්න හොඳයි නේද? මේ යන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න. ඔව්. අවශ්‍ය නම් වෙනවා. අවශ්‍යද නැද්ද කියන එක තමන්ගේ වැඩ. නේද? කාටවත් බලෙන් දෙන්න බෑ. ඒක තම තමන්ගේ. එතකොට අනිත් එක මේ ක්ෂණයක් කියන්නේ. ඔය මං කිව්වේ අපි මේ යන විදිහට ගියොත් අවුරුදු 20ක් හිටියොත් දවස් 15ක් දාන. ඕක වෙනස් කරනවද නැද්ද කියන එක තමන් හිතලා බලන්න. තව මේ ක්ෂණයක් කියන්න හේතුව තමයි දැන් අපේ අනිත් ලෝක බැලුවොත් දිව්‍ය ලෝකෙ හැම ආයුෂ මොන වගේද? අවුරුදු 100 වද තියෙන්නේ. නෑ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල යනකොට කල්ප ගණන් නේද? මම කතාවක් අහලා ඇති නේද දෙවි කෙනෙක් කර මල් නෙල නෙලා ඉද්දි එතනින් චුත වෙලා ආවිල්ලා මනුස්ස ජීවිතේ ඉඳලා ළමයින්ත් හදලා ආයේ මැරිලා ගිහිල්ලා එතනම ඉපදුනා තව මොකද්ද වුණා? එතකොටත් ඒගොල්ලෝ මල් නෙලද? මෙයා නැහැ කියලා දන්නේත් නැහැ. ඒගොල්ලන්ට ඇහි පිය ගහන මොහොතක් වගේ ඒ කාලේ නේද අහලා තියෙනා නේද එතකොට බලන්න අනිත්යෙන් එක්ක බලනකොට මේ මානව ජීවිතය කියන්නේ ෂණයක් වගේ දිවි ලෝකේ කියවහන් සතුටුයි අපායත් ඒ වගේ තමයි හිතතේ ඉඳා ඒ වගේ තමයි ආවේ අපාය එක්ක බැලුවත් මානව ජීවිතේ ෂණයක් හරි ඒකයි මේක මේ ක්ෂණයක ලැබුණ සම්පත්තිය. එතකොට අපි ඒකේ වටිනකම එච්චර මේ ගණන් ගන්නෑ. අවබෝධයක් නැතිකම. ඒකයි මේ නුවණින් හොයන්න මම ටිකක් කිව්වේ. එතකොට අපිට ඊට වඩා නිදහමෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් ඊට වඩා උනන්දු වෙන්න වෙනවා නේද? මොකද මේක මගහැරුණොත් ආයෙ ලැබෙන්නේ නැහැ. ඒකයි මේක ශනේකට ලැබෙන සම්පත්තියක්. මේක මගහැරුණොත් ආයෙ ලැබෙන්නේ නැහැ ওই අවස්ථාව. කොච්චර හිතන් හිටියත් ඊළඟ සැරේත් පුළුවන් කියලා ලැබෙන්නේ නැහැ. දහමට අනුව නම් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන පොඩ්ඩක් හරි ශ්‍රද්ධාවක් තියනවා නම්. දැන් මේ සුගතියක් නේක නේද? මනුෂ්‍ය ලෝකේ. සුගතිගා මේ සුගතියේ ඉන්න අය මනුෂ්‍ය ලෝකේ ඉන්න අය ආයේ සුගතියක උපදිනවා කියන එකට උපමාවක් දෙනවා බුදුහාමුදුරුවෝ. නියපොත්තට පස්කැට ටිකක් කරා මෙතන තියෙන පස්කැට ගානද මේ මහ පොළවේ පස්කැට ගානද වැඩි කියලා නේද? අපි හිතමු වැලි ටිකක් ගත්තා කියලා. ඒ වැලි ටික මං කිව්වොත් අල්ලට අරගෙන එක එක ගණින්න කියලා. අද ඔය කතා කර කර ඉන්න වෙලාවේ ගණලා ඉවර කරන්න පුළුවන් නේද? පුළුවන් නේද? මේ පොත්තට වැඩි ටිකක් කරන් ඒ ටික ගණින්න කිව්වොත් පුළුවන් නේද? ඔව්. අඩු ගානේ ඔය නිකන් නාස්ති කරන වෙලාවත් ඉතුරු වෙනවා. ඕපදූපගේ කියන. මේ මං කිව්වොත් මේ මිදුලේ අන්න අර ටිකේ තියෙන වැඩි ටික ගණින්න කියන. පුළුවන් ඒක. බැහැනේ. දැන් බලන්න ඒ ටික කොච්චර වැඩිද මෙතෙන්ට. එහෙනම් මේ මිදුලේ වැලි ගත්තොත් නේද? අපිට හිතා ගන්නවත් බැරි තරම්. මහපොළොව පැත්තකින් තියන්න මේ මිදුලේ වැලි නියපොත්තේ වැලි ටිකයි ගත්තා. නේද? එතකොට මෙන්න මේ නියපොත්තේ තියෙන වැදිකට ගාන වගේ කොටසක් තමයි ආයේ සුගතියක උපදින්නේ කියන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ අපි බය කරන්න නෙමෙයි මේවා කියන්නේ. ඇත්ත ඇති හැටියට දැකලා සර්වඥතා ඥාණයෙන් දැකලා මේ පවතින ඇත්ත දේශනා කරනවා. එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතේ ඉන්න වැඩි හරියක් සුගතියද යන්නේ දුගතියද? දුගතියද? ඔව්. ඒකයි මං කියන්නේ මේ ලැබුණ අවස්ථාව ආයෙ ලැබෙයි කියලා හිතන්න බෑ මේවා. ඒවා එක බලනකොට. නේද? ඒකයි මේක මේ ලැබුණේ සතරපාය මහ ගෙදර වගේ කියලා දේශනා කරනවා නේද? එහෙනම් මේ ලැබිලා තියෙන්නේ ෂණ සම්පත්තියක්ම තමයි. දැන් අපි ඕකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් කරන ලොකුම මෝඩකම නේද ඒක? ඉච්චර අමාරුවෙන් මේ පින් කරලා බොහොම අමාරුවෙන් ලැබුණ අවස්ථාවක්. ඒකේ ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් කරන ලොකුම මෝඩකම ඒකම තමයි. නේද? එහෙනම් දැන් බලමු මේකෙන් කොහොම හරි ප්‍රයෝජනයක් ගන්න විදියක් නේද? දැන් දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්න පුළුවන් මොනවා කොහොමද? බ්‍රහ්මහන්දය දුගානේ සෝවාන් ඵලයකටවත් ආවොත් විතරයි සහතිකයක් තියෙන්නේ. ඔව් නෑ බුදුහාමුදුරන්ට කරපු බුදුහාමුදුරෝ දීපු සහතිකේ තියෙනවා. ආයේ සතරපාගත වෙන්නේ නැහැ. සෝවාන් නොවුනොත් අර මහගෙදර තමයි. කොහේ ගියත් තාවකාලිකව දිව්‍ය ලෝකෙ ගියත් වැඩි හරියක් ගෙවන්නේ දුගති. නේද? එහෙනම් මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අඩුම ගානේ සෝවන් වීම කොහොමදත් සෝවන් මාර්ගයටවත් වැටෙනවා නේද? එහෙම වුණත් විතරයි දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා කියන්න පුළුවන්. එහෙම නේද? ඔව්. එහෙනම් මේ එතෙන්ට එනකන් මම මේ පොඩ්ඩක් තමන් ඉන්න තත්ත්වය ගැන ආයසරයක් හිතන්න කියන එක මේ කෙටියෙන් කිව්වේ. ඊට වඩා ඒකට වෙලාව ගන්න බෑ. දැන් එතනින් එහාට මෙන්න මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන එක තමයි අපි හොයන්න ඕන, කතා කරන්න ඕන, නුවණින් විමසන්න ඕන. මේ ලැබුණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න නම්
තමයි වතුරට දෙන්න පුළුවන් ද කාට හරි බොන හැම.
හරි හරි හරි. දැන් කොහොමද අපි මේ සෝවන් මාර්ගය හොයාගන්නේ? මොකද්ද සෝවන් වෙනවා කියන්නේ? ටිකක් මම හිතනවා කට්ටිය දන්නවා ඇති කියලා. ඒක මතක් කරගමු. සෝවන් වෙනකොට මොනවද අයින්
වෙන්නේ?
සංයෝජන නේ. සංයෝජන 10ක් තියෙනවා. එකෙන් 3ක් කැඩෙනවා. නේද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොන වගේ දෙයක්ද? නිකන් හිතන අදහස්? ඈ? මම ඉන්නවා කියලා හිතන ගතිය නේද? මම කියලා කෙනෙක් ඉන්නවා නේද? ඔක නේද සක්කාය දිට්ඨිය වෙන්නේ? ඔව්. ඈ? මම මගේ කියලා නැත්නම් මගේ ආත්මය කියලා හිතෙන්න පුළුවන් නේද? දැන් තමන් හිතනවද නැද්ද කියන එක හිතුවක් නැතත් මම ඉන්නවද නැද්ද? නේද? අපිට හිතෙනවා මම ඉන්නවා කියලා නේද? දැන් දිව්‍ය ලෝකේ යන්න හදන්නේ කවුද? මම ඒ පින් කරලා දිව්‍ය ලෝකේ යන්නේ කවුද? මම අපායේ යන්න කැමති නැත්තේ කවුද? මම. ඔක ඉන්නවනේ. නේද? පින් කළා කියලා එහෙනම් සක්කාය දිට්ඨිය කැඩෙනවද? නැහැ. පින් කරන්න එපා කියනවා නෙවෙයි මේ. පින් කරන්න එක හොඳයි. නේද? පව් කරන්න එපා පින් කරන්න. හැබැයි සක්කාය දිට්ඨිය කැඩෙනවද? නැහැ. කඩේනාලද කියලා අපි හොයන්න. දැන් කවුද පින් කරන්නේ? අර ඔය ඉන්නේ. මේ කැඩෙයිද එතකොට? පින් නැති කෙනා අපායයයි. පින් තියෙන කෙනා දිව්‍ය ලෝකයයි. හොඳ තැනකයි. සක්කාය දිට්ඨිය. යන කෙනා නැති වෙනවද? නැහැ නේද? එහෙනම් ඊට වඩා නුවණින් හොයන්න වෙනවා මේක. අන්දල දෙයක් කරනවට වඩා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා හොයන්නයි. නේද? බුදුහාමුදුරට කලින් පින් කරපු අය නැද්ද? ඒ කාලේ දිව්‍ය ලෝකේ හිටියේ නැද්ද කවුරු? හිටියා. අපායේ හිටියා, දිව්‍ය ලෝකෙත් හිටියා. කියන්නේ පින් කරපු අයත් හිටියා, පව් කරපු අයත් හිටියා නේද? එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි? මොන වගේ දෙයක් දේශනා කරන්නද? සසරේ යන හැටි කියන්නද? සසරෙන් ගැලවෙන හැටි කියන්නද? සසරෙන් ගැලවෙන හැටි කියනවා නේද? මේ ලෝකෙන් එතෙර වෙන විදිය කියාවේ නේද? එතකොට ඒ සක්කාය දිට්ඨිය ඒක තමයි බලවත්ම දේ. දැන් දේවතාවෙක් එක වෙලාවක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා කියනවා මේ සත්‍යය උත්සාහ කරන්න ඕන, මේ රාග ද්වේෂ දුරු කරන්න, ජීවිත කාලෙම කැප කරන්න ඕන රාග ද්වේෂ දුරු කරන්න. බුදුරජාණන් වහන්සේට ඇහෙන්න කියන බුදුරජාණන් වහන්සේ කියනවා දේවතාව එහෙම නෙමෙයි, ජීවිත කාලෙ කැප කරන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. දේවතාව කියන්නේ රාග ද්වේෂ දුරු කරන. බුදුරජාණන් වහන්සේ කියන ඊට වඩා කරන්න වැඩක් තියෙනවා සක්කාය දිට්ඨිය දුරු කරන. ඒක 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 ඉබේම නැති වෙනා නෙමෙයි නැති කරන මාර්ගයට වැටෙන. මොකද සෝවාන් වුණ කෙනා ඊළඟට තියනවා දැන් ඊළඟ අවස්ථාව තමයි කාමරාග පටිඝ කියලා අනිත් සංයෝජන දෙක. නේද? ඒවා දුරු වෙන්නේ දෙවෙනි තුන්වෙනි අවස්ථාවලදී. නේද? සකදාගාමි අනාගාමි වෙනවා. නේද? සෝවාන් වෙනකොට රාග දේස දුරු වෙනවා කියලා එකක් නැහැ. කාමරාග පටිඝ කැඩෙන්නේ නැහැ. හැබැයි දෘෂ්ටිය වෙනස් වෙනවා. ඔව් මේ ලෝකේ ගැන දකින විදිය වෙනසක් වෙනවා. හරි. දැන් අපි බලමු සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා. හ්ම්. භාවනා කරන අය ගොඩක් ඉන්නවනේ නේද? ඔව්. මේලා පොඩ්ඩක් වටපිටාවේ ඇහෙන ශබ්ද ටික පොඩ්ඩක් අහන්න බලන්න මොනවද ඇහෙන. ෆෑන් එක කරකිනවා ඇහෙන. තව කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙන. මොකද දෙක කෑ ගහන්නේ? ගිරවෙක් දෙකයක ගිරවෙක් වගේ නේ. තව පොඩි පොඩි මොකද දෙක මලි මොකද පොඩි කුරුල්ල జాතියක් කෑ ගහනවා එහෙනම් වැටිච්ච මේ දැන් අපි එළියේ වෙන දේවල් එක එක දැනගන්නව නේද ඔය අහගෙන ඉන්නකොට නේද ෆෑන් එක ගැන දැනගත්තා කුරුල්ලෝ ගැන දැනගත්තා නේද එළියේ වෙන දේවල් දැනගත්තා. ධාහිරේ මේවා මේවා තියෙනවා නේද? ෆෑන් එකක් කරකිනවා, කුරුල්ලෝ කෑ ගහනවා, ඔය තියෙනවා කියලා දැනගත්තා. කවුද දැනගත්තේ? සිත. මම නෙවෙයි. කාගේ සිතද දැනගත්තේ? අල්ලපු එක්කෙනාගේද තමන්ගේ? තමන්ගේ සිත. නම් මං ඇහුවොත් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද ඔබ දැනගන්නකොට?
තියෙනවා.
මං කියන්නේ නැන්නේ. තියෙනවා. ලේන්නුත් කෑ ගහන්නනේ. දැන් පේනවද සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි? මොකක් හින්දාද ඇති වෙන්නේ? බාහිර ශබ්ද විඥාණයෙන් හඳුනගන්න. ඔව් අපි අහගෙන ඉද්දි තමයි දැනගත්තේ නේද? අහගෙන ඉදී නැත්තම් දන්නේ නැහැ. එහෙන් දැකලත් දැනගන්නවා නේද ලෝකෙ ගැන. එහෙනම් අපි ලෝකෙ ගැන දැනගන්නවා ආයතන. ආයතන කීයක් තියෙනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඔය හයෙන් දැනගන්නවා නේද බාහිර ලෝකෙ ගැන. නේද? දැන් මේ වෙලාවේ සද්ද නිසා දැනගත්තා. සද්ද ඇහුනේ මොන ආයතනෙන්ද? කනේ. සෝත කියන සෝත ආයතන කන නේද? අපි ලේන්නු කෑ ගහනවා නේ. කපුට කෑ ගහන්න එහෙම නැහැ නේ මේ වෙලාවේ. නේ අයින්න දැන් නම් නැහැ නේද? දැන් අපි ලේනා කියලා දැනගත්තා. ලේනයි කපුටයි රූප දෙකක් නේද? කපුටගේ රූපෙ නෙමෙයි නේ ලේනා. නේද? ගහේ බැලුවොත් නේද? දැන් ඔය රූපේ මේ මොහොතේ ඇහැට පෙනුණාද? නැහැ. මේ මොහොතේ අපිට උනේ සද්දේ ඇහුණා විතරයි. නේද? සද්දේ තියනවාද පාටක් හැඩයක්? අර කපුටාගේ පාට හැඩේ, ලේනාගේ පාට හැඩේ සද්දේ තියෙනවද? නැහැ. එහෙනම් කොහමද මේ රූපය දැක්කේ? ඇහුනේ සද්දයක් විතරයි. නෑ මං අහන්නේ දැන් සද්ද විතරනේ ඇහෙන්නේ. දැන් ඒ වුණාට ඔයගොල්ලෝ කිව්වේ ලේනෙක් කිව්වා. කපුටෙක්, කපුටෙක් නෙවෙයි කිව්වා. හිතන්න හිතන්න හිතලා කියන්න. දැන් මේ වෙලාවේ ඇහැට පෙනුන්නේ නැහෙනි. ඒ වුණාට අපිට රූපේ පෙනුණා නේද? හිත දැක්කා නේද රූපේ? කලින් අත්දැකපු එකක් උදව් කරගෙන නේද දැන් ওই රූපේ හැදුවේ? ඒ බර වචන ඕනේ නැහැ මම නිකන් සිංහලෙන්. දැන් ඇහුනේ සද්දය. ඒ වුණාට අපි දැනගත්තේ රූපය. ඒ රූපේ දැන් ඇහැට පෙනුණාද? නැහැ. එහෙනම් ඒ රූපේ හැදුවේ කවුද? සිත නේද? මනස නේද හැදුවේ? හිතෙන් හදපු රූපේ නේද හිත දැක්කේ? හා විශ්වාස කළේ හිතෙන් හදපු රූපේ දැක්කා කියලාද එළියේ තියෙන රූපේ දැනගත්තා කියලාද? විශ්වාස කළේ. දැන් අපි පිළිගත්තේ ලේනා එළියේ ඉන්නා කියලාද හිතේ ඉන්නා කියලාද? නෑ එළියේ ඉන්නා. ඒක තමයි මම කියන්නේ. විශ්වාස කළේ මොකද්ද? එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ. හා කණෙන් තේරුම් ගත්තා. කණේ කනට පුළුවන් එක වැඩයි නේද? සද්දයක් අහන්න. ඊට වඩා දෙයක් කනට කරන්න පුළුවන්ද? බෑ. රූප හදන්න බෑනේ. ඒකට ඇහුවේ සද්දයක් විතරනේ. අපි දැනගත්තේ නම් රූප ගැන නේද? සද්දට අදාළ රූප ගැන නේද දැනගෙන තියෙන්නේ? ඒ රූපේ මේ වෙලාවේ හැදුවේ කවුද?
මනස.
හිත. පිළිගන්නා නේද? මනසෙන් හදන ඒවා තියෙන්නේ හිත ඇතුලේද එළියේද?
හිත ඇතුලේ.
ඇත්තනම් හිත ඇතුලේ වෙන්න ඕනේ. අපි බාරගත්තේ එළියේද මන් දැනගත්තා කියලා නේද? නේද? එළියේ ලේනෙක් කෑ ගහනවා කියලා මම දැනගත්තා. ඇත්තට උනේ මොකද්ද? සද්දයක් ඇහුණා. සද්ද ගැන කල්පනා කළා. සද්දයක් ඇහෙන්නේ සද්ද විතරනේ. සද්දේ පාටක් හැඩයක් නැහැ නේ? නැහැ. පාටක් හැඩයක් තියෙන දෙයක් හැදුවේ කවුද? හිත. කල්පනා කරන. ඒ සද්ද ගැන කල්පනා කරනකොට නේද ওই රූපේ පෙනුනේ. නේද? කල්පනා කරන ටික හිත ඇතුලේද එළියේද?
හිත
ඇතුලේ. එහෙනම් හිත වෙන්න පුරුූපේ එළියේ තියනවා කියලා බාරගත්තා. ඒ දැනගත්තේ කොහොමද කියලා දැනගන්න තමයි දැන්
හොයන්නේ.
මනසේ තැන්පත් වෙලා තියෙන රූපයක් නේද ඔය ආවේ? පෙර අත්දැකීමක් නේද? දැන් පොඩි ළමෙක් ඉන්නවා, ඕවා අත්දැකලා නැහැ කියලා හිතන්. එයාටත් ඔය සද්ද ඇහෙනවා. දැන් අර රූප ටික මැවෙයිද එයාට? මොනවා හරි දෙයක් කියයි. ලේනෙක් කපුටෙක් මැවෙන්නේ නැහැනේ. අපිට මැවෙන්නේ ඒවා මැවෙන්නේ
නැහැනේ.
එහෙනම් ඒ පෙර අත්දැකීම නැත්තම් මේක හැදෙන්නේ නැහැ නේද? එතකොට අපිට දැන් හැදුන රූපේ, දැනගත්තු රූපේ මේ හිතේ නිර්මාණයක් නේද? ඒක නිර්මාණය කරන්න උදව් වුනේ පෙර අත්දැකීම නේද? අතීත අත්දැකීම නේද? අතීතේ දැන් තියනවාද? ගෙවිලා ඉවරයි. ඉවර වෙච්ච දෙයක් නේද දැන් මතක්
කරගත්තේ?
ඈ? ඒක එතනත් මොකද්ද නිකන් මෝඩකමක් කියදিলা නේද? ගෙවිලා ඉවරයි කියලා දන්නේ නැහැ නේද? ඒක තමයි දැන් තියනවා කියලා ඔන්න බාරගත්තේ. තේරුණාද මම කියන දේ? දැන් ඕක වෙන්නේ අපිට මේ ආයතන ගැන සිහිය නුවණ නැති හින්දා නේද? කනෙන් කරන වැඩේ හිතෙන් කරන වැඩේ ගැන අපි සිහිය නුවණ පවත්වන්නේ නැහැ. පවත්වන්න දන්නේත් නැහැ. නේද? දැන් බුදුරජාණන් වහන්සේ කියන මේ ආයතන පිරිසිඳ දකින්න ආයතන ගැන සිහිය නුවණ තිහිටන්න. ආයතන පිරිසෙන් දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. නිවන කිව්වහම තේරුම් ගන්න නිවන් මාර්ගෙත් අදාළයි. සෝවන් මාර්ගෙත් අදාළයි. දැන් ඔන්න ඕක තව පොට්ටක් බලන්න. අපි ලේනෙක් කෑ ගහනවා කියලා දැනගන්නවා. අපි දැනට විශ්වාස කරන්නේ ඒ ලේනා ඉන්නේ එළියේ ඌ කෑ ගහනවා. ඒ සද්දේ මට ඇහෙනවා. නේද? දැන් ඇත්තටම අපේ පැත්තෙන් උනේ මොකද්ද? කන ඇහුන්නේ නැත්තම් ඕක දැනගනීද? නෑ. කන ඇහුනේ නැත්තම් ලේනෙක් කියලා දැනගන්න විදියක් නෑ. එහෙනම් සද්දේ ඇහෙන්න ඕන. මුලින් වෙලා තියෙන එහෙනම් සද්දේ ඇහෙන එක. නේද? ඊළඟට සද්දේ කියන්නේ රූපයක් නෙවෙයිනේ. සද්දේ ගැන දැන් අපි හිතනවා, කල්පනා කරනවා. දැන් කල්පනා කරන එක කනේ වැඩද්ද මනසේ වැඩද්ද? මනසේ වැඩ. ඒතර මනසෙන් හිතනකොට තමයි ලේනෙක් කියලා දැනගන්නේ, රූපයක් කියලා දැනගන්නේ. නේද? ඒක දෙවෙනි එක නේද? ඉස්සෙල්ලා සද්ද ඇහෙනවා, දෙවෙනුව සද්ද ගැන කල්පනා කරනවා. නේද? තුන්වෙනුව අපි වැඩක් කරලා තියෙනවා. ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ. ඔය දෙයිනා ඉන්නේ අර ගහ උඩ කියලා විශ්වාස කරලා තියෙනා නේද? දැන් අවස්ථා තුනක් තියෙනා නේද? පළවෙනි එක මොකද්ද? සද්ද ඇහෙන. දෙවෙනි එක සද්ද ගැන කල්පනා කරනවා. තුන්වෙනි එක තමයි කල්පනා කරලා දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරන. නේද? දැන් බලන්න ඔන්න මුලින්ම සද්ද ඇහෙනවා. අපි කල්පනා කරනකොට ලේනෙක් කෑ ගහනවා කියලා හිතනවා. තුන්වෙනි එක තමයි ඒ ලේනා ඉන්නේ බාහිරේ එළියේ කියලා පිළිගන්න. පැහැදිලිද මේ තුනේ? ඔව්. දැන් මේ තුනෙන් ඉස්සෙල්ලා උනේ මොකද්ද? සද්ද ඇහෙන එක. දෙවෙනියට උනේ සද්ද ගැන හිතන එක. තුන්වෙනියට උනේ හිතපු දේ එළියේ තියෙනවා කියලා දැනගන්න එක, බාරගන්න එක. අන්න වචනෙකුත් ආවා, මුලාවක් ඒක. ඒ කියන්නේ අපි හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියන බව නොදන්න කමනේ. ආයතන මුලාවකින් තමයි එළියේ ගිහින් තිබ්බේ. හරි? දැන් අපි කලින් විශ්වාස කළේ මොකද්ද? ලේනෙක් එළියේ ඉන්නවා, ඌ කෑ ගහනවා, ඒක මගේ කනට ඇහුණා. ඒක ලෝකයා දන්න විදිහ, ලෝකෙට අයිති දැක්ම. දැන් ඇත්ත ඇති හැටි බලනකොට සිද්ධ වුණේ සද්දයක් ඇහුණා, සද්ද ගැන කල්පනා කරා, කල්පනා කරනකොට ලේනෙක් කියලා දැනගත්තා. ඒ ලේනා ඉන්නේ එළියේ කියලා මුලාවෙන් විශ්වාස කළා. නේද? හිතෙන් හදපු බව නොදන්න කමට එළියේ තියෙනවා කියලා පැනෙව්වා. නේද? බාරගත්. අපි
ඇති මෙහෙම.
ඔව්. සද්ද ඇහෙන පැත්තේ ලේනා ඉන්නවා. නේද? දැන් හොඳට නුවණින් හිතන්න. ඉස්සෙල්ලා උනේ මොකද්ද? සද්ද ඇහුනේ. අපි කල්පනා කරනකොට ඒ සද්දේ ඉවරයි නේද? ඒ සද්දේ නිරුද්ධ වෙලත් ඉවරයි නේද අපි ඒක ගැන හිතනකොට?
ඔව්.
ඒක තියලා නැති වෙලා ඉවරනේ අපි කල්පනා කරනකොට. නේද? ඒකට ඉවර වෙච්ච සද්දයක් ගැනයි අපි කල්පනා කරන්නේ. කල්පනා කරනකොට තමයි ලේනෙක්ව හැදුවේ නේද හිතෙන්. ඊටත් පස්සේ තමයි ඒ ලේනා එළියේ ඉන්නවා කියලා විශ්වාස කළේ. නේද? අවස්ථා තුනක්. ඒ ලේනා එළියෙන් තියෙනකොට තුන්වෙනි අවස්ථාව. ඒ ලේනාගේ සද්දේද අපිට ඇහිලා තියෙන්නේ ඉස්සෙල්ලා. දැන් අපි හිතෙන් හදලා එළියෙන් තියනවා. අපිට පේන්නේ නැහැ. ඒක වෙන්නත් බෑ නේද? ඒ සද්ද ඉවර වුණාට පස්සේ නේ ලේනා හදිලා තියෙන්නේ. කල්පනා කළේ නේද? දැන් කල්පනා කරපු හද කරලා හදපු ලේනද අර ඉස්සෙල්ලා හද්දේ වෙලා
තියෙන්නේ
නැහැ. එහෙනම් කොහොමද කියන්නේ ඔය ලේනා කෑ ගහපු සද්දේ තමයි මට ඇහුනේ කියලා? ඈ අර පැත්ත බලන්නේ එහෙනම් අර ලේනා ඉන්නවද කියලා? දැන් හොඳට බලන්න මේක. මෙතන ධර්මයේ තියෙනවා. ඒකයි මේක මේ බලන්න කියන්නේ. හරි. මේ ආයතන ගැන සිහිය නුවණ අපිට නැහැ. ඒ පිහිටන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නෑ ක්ෂණේකින් වෙලා ඉවරයි. අපි යෝග හදලා ඔක්කොම කරලා ඉවරයි. ඒකයි අර හදපු ලේන කෑ ගහපු දත්තේ තමයි අපිට ඇහිලා තියෙන්නේ. ඒ තරම් ක්ෂණේ. හරි. ඒකයි අපි එච්චර අපි මුලා වෙලා. මේ ඇත්ත හොයන්න පටන් අරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔනේ ඇත්ත හොයන්න පටන් ගන්න. හරි. දැන් නිකමට හිතන්න අපිට අපිට නෙමෙයි රහතන් වහන්සේට හරි සිහිය නුවණ පිහිටියා කියලා. මේ ආයතන ගැන හොඳට සිහිය නුවණ තියාගෙන ඉන්නවා කියලා හිතන්න. එතකොට මොකක් වෙයිද? සද්දයක් ඇහෙනවා. සද්ද ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට මෙහෙම ලේනෙක් කියලා දැනගත්තා. නේද? එතකොට හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ තියෙනවනේ. පෙර අද්දකීවන්නේ මතක් කරගත්තේ. නේද? එතකොට ඔය දැනගත්තු දේ එළියේ තියෙනවා කියන තැනට යයිද? නෑ නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දන්නවනේ. ඔව්. දැන් ඈ? දැන් ඕගොල්ලෝ මෙහෙම කම කොන්න දැන් රෑ හීනයක් දකින්න. හන්දට නිදාගෙන ඉන්නකොට හීනේ දකින්නවා නේද? හීනේ දකින්නකම් හීනේ ඇත්ත කරගෙන නේද බලන්න. හීන කියලා දැනගන්නේ කොයි වෙලාවේද? ඇහැර. එතකන් දන්නවද මේ හීනක ඉන්නේ කියලා? නැහැ. අවදි වුණාට පස්සේ තමයි දන්නේ. ඔය දැක්කේ හීනය. නේද? දැන් හීනෙන් දැකපු ටික එළියෙන් හොයන්න යනවද? නැහැ. දැන් අපි හිතමු හීනෙන් අන්නත් අල්ලපු ගෙදර එක්කෙනා බණිනවා. දැන් නැගිට ගමන් දුවනවද එයාට බණින්න? ඇයි මට බැන්නේ කියලා? නැහැ නේද? ඇයි නැත්තේ? හීනයක් බව දැනගත්තු හින්දා. ඒ කියන්නේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියලා දන්නවා. හීනයක් කියලා දන්නවා කියන්නේ ඒක නේද? එහෙනම් අපි දැන් සද්දේ ඇහිලා හදපු රූප ටික හිතෙන් හදුවා කියලා දැනගත්තොත් අපිට ඒ නුවණ නැහැ. මගේ අපි ඒකයි. දැන් ඒ එතන සිහිය නුවණ තියන කෙනා එළියෙන් ඒ රූප හොයන්න යයිද? නැහැ නේද? හරියට අපි අර දැක්කේ හීනයක් කියලා දැනගත්තා වගේ වැඩක් නේද වෙන්නේ? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කිව්වා. එතකොට එයා දන්නවා ඔය බව නොදන්න කමට මෝඩ කමට එළිය ලෝකයක් හැදුවා මෙච්චර කාලෙ. සිහිය නුවණ තියනකොට ඔය තමන් තුලින් හදපු ලෝකයක් කියලා දැනගන්නවා නේද? දැන් ඇහුනේ සද්ද විතරනේ. ලෝකෙට අයිති රූප ටික හදලා තියෙන්නේ හිතෙන්නේ නේද? දැන් ඔතන සිහිය නුවණ තියන්න පටන් ගත්තොත් අපි බාහිරයේ රූප තියන්නේ නැහැ නේද? ඒවා මුලාවෙන් තියපු ඒවා කියලා දැනගන්නවා නේද? නේද? අන්න බලන්න එතන නුවණ. දැන් අපි එළිය ලේනෙක් කෑ ගහනවා කිව්වහම ඒක දැනගත්තු මම හිටියා. දැන් මෙතන සිහිය නුවණ පිහිටියොත් සද්දයක් ඇහෙනවා. සද්ද ගැන කල්පනා කරනවා. ඒක කල්පනා කරනකොට හිතෙන් හදන ඒවා හිත දැනගත්තා. දැන් බාහිරෙන් තියන්නේ නැහැ කියලා හිතන්. නැතන් සිහිය නුවණ පිහිටියන නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දකිනවා. දැන් එළිය රූප පිහිටන්නේ නැහැ නේද? එතකොට පැනවෙන්නේ නැහැ. හිතේ හදපු බව දන්නවද? දැන් එළිය රූප දැනගන්න කෙනාට මොකද වෙන්නේ? මෙච්චර කල් එළිය රූප තියෙනවා කියලා පිළිගත්ත කෙනා මම කියලා කෙනෙක් හිටියන. දැන් එයා පිහිටයිද? නැහැ. එළිය රූප දැනගත්තු කෙනා දැන් පිහිටන්නේ නැහැ. මොකද එළිය රූප හැදෙන්නේ නැති හින්දා. අන්න ඒවා දැනගත්තු කෙනාට කියනවා සක්කාය දිට්ඨිය කියලා. දැන් ඇත්ත දකින්නකොට සක්කාය දිට්ඨියට මොකද වෙන්නේ? පිහිටන්නේ තියෙන එකක් නැති වෙනව නෙමෙයි, පිහිටන්න හේතු නැති වෙනවා. හරි. මේ බුදුදහමේ පළවෙනි ප්‍රයෝජනය තමයි සක්කාය දිට්ඨිය අපි මුලාවෙන් හදාගත්තු එක. ඒ මුලාව නැති කරන වැඩ පිළිවෙලක් තියෙනවා. හරි. ඒක තේරුම් ගත්තොත් විතරයි සක්කාය දිට්ඨිය කැඩෙන්නේ, වෙන විදිහක් නැහැ. ඔක මම තේරුම් ගන්න තව උපමාවක් ගමුක. දැන් අපි කැමති නෑ අපි රැවටිලා කියලා පිළිගන්න. අපි ගමු රැවටෙන උපමාවක්. දැන් බල්ලෙක් වතුරට එබෙනවා. පොකුණකට එබෙනවා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? ඌට උගේ ඡායාව පේනවා නේද? දැන් මොකද වෙන්නේ? මම පුරන්න ගන්නවා නේද? දැන් බල්ලා වතුරට පුරනවා. දැන් අපිට නුවණක් තියෙනවා. ඇයි මෝ වතුරට පුරන්නේ කියලා හිතන්න. දැන් මොකද හිතෙන්නේ? ඌ රැවටිලා තව බල්ලෙක් ඉන්නවායි කියලා. දැන් ඌට නුවණක් නැහැ මේ ඡායාව කියලා තේරුම් ගන්න නේද? ඌ හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් නිකමට හිතමු බල්ලාට කතා කරන්න පුළුවන්. අපි දැන් ඌට ඇත්ත කියා දෙන්න යනවා කියලා. කොහොමද කියා දෙන්නේ? ඉස්සෙල්ලාම අපිට අහන්න වෙනවා. නිකම බල්ලෙක් නැහැ කියුවට ඌ පිළිගන්නේ නැහැ. ඌට තේරුම් යන විදිහට මේක තේරුම් කරන්න නේද? කොහොමද කියා දෙන්නේ? දැන් ඉස්සෙල්ලාම අපි හොයා ගන්න ඕන ඌ රැවටිලා තින්නේ ඇයි කියලා. නේද? දැන් අපි අහන්න ඕන ඇයි බුරන්නේ? එතකොට ඌ කියයි තව බල්ලෙක් ඉන්න. ඌට තමයි මම බුරන්නේ කියලා නේද? අන්න මගේ කෑම ටික ගන්න තව බල්ලෙක් ඇවිල්ලා. නේද? ඌ එනවන්න තමයි මේ බුරන්නේ කියලා හරි මොකක් හරි කියයි නේද? ඊළඟට අපිට අහන්න වෙනවා කොහොමද දැනගත්තේ තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මේ පරීක්ෂණයක් කරන්නේ ඈ බල්ලට කියලා පරීක්ෂණේ කරවන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද දැනගත්තේ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට මොකක් කියේ? අර ඉන්නේ මට පේනවා කියයි නේද? ඇවිල්ලා බලන්න කියේ. නේද? දැන් අපි බල්ලට වඩා නුවණ තියනවානේ. දැන් අපිට හොයන්න වෙනවා මොන ආයතන වලින්ද මම මේක දැනගෙන ඉන්නේ. මොනවාද ආයතන? ඇහෙන් දැකලා. නේද? ඊළඟට දකින දේ ගැන හිතෙන් හිතලා. ඔය දෙක නේද? චක් ආයතනයයි මන ආයතනයයි. නේද? දැන් ඇහෙන් කරපු වැඩේ මොකක්ද බල්ලගේ? ඇහැට කරන්න පුළුවන් මොකද්ද? දැන් අපේ ඇහැට කරන්න පුළුවන් මොකද්ද? ඇහැ තුලේ ඡායාව ප්‍රතිබිම්බයක් හදලා දෙන්න නේද? නේද? ඇහි තියෙන කාචයක් නේද? සමහර කාච මාරු කරන්නේ. සුද බැඳිලා කියලා එහෙම නේද? එතකොට ඔය කාචෙන් ඇහැ තුලේ රූපයක් හදනවා. ඒ කියන්නේ අර කැමරාවක් වගේ දෙයක් නේද මේ ඇහැ? කැමරාවෙන් ඇතුලේ අර ප්‍රතිබිම්බයක් හැදෙනවා නේද? ඇහෙනුත් කරන්නේ ඕක නේද? දැන් බල්ලගේ ඇහෙන් මොකද්ද කරලා තියෙන්නේ? ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා. ඒ ප්‍රතිබිම්බේ නිකන් බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා නේද? ඒකේ වරදක් තියෙනවද? නැහැ. වැඩ කර නැහැ නම් එහෙම වෙන්න ඕන. එහෙම නොවෙනවා නම් තමයි ප්‍රශ්නේ නේද? ඇහෙලෙට. නේද? ඇතුලේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. අපේ ඇහෙන් බැලුවත් අපේ ඇහැ ඇතුලේ ඒ වගේම ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒකේ බල්ලෙක් වගේ සටහනක් තියෙනවා නේද? එතකොට ඇහෙන් බොරුවක් කරලාද? නැහැ. ඇහි කෘත්‍යය තමයි ප්‍රතිබිම්බයක් හදලා දෙන්නේ. නේද? ඊළඟට මොකද්ද උනේ? ඇහෙන් පෙන්නන දේ ගැන දැන් හිතනවා නේද? කල්පනා කරනවා. දැන් අපි අර ඇහුණ සද්දේ ගැන කල්පනා කළා වගේ දැන් හිතනවා. ඔය පේන්නේ මොකද්ද දන්නේ? නේද? එහෙම හිතනකොට අර පෙර අධ්‍යක්ෂින් ටිකෙන් තමයි දැන් වැඩ පටන් ගන්න. මේ වගේ හැඩයක් තියෙන්නේ මොකද්ද දන්නේ නැහැ. කලින් අධ්‍යක්ෂක ටික මතක් කරගන්න. එතකොට නේද ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිත දැනගන්න. ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා ඔන්න හිත කියනවා නේද? ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි ඒ බල්ලා ඉන්නේ එළියේ වතුරේ කියලා විශ්වාස කරන එක. දැන් අර අවස්ථා තුනම නේද ඔය තියෙන්නේ? සද්දය ඇහුණා, හිතෙන් හිතුවා, හිතපු දේ එළියෙන් තිබ්බා. දැන් වෙලා තියෙන්නේ ඇහෙන් දැක්කා. ඇහෙන් දැක්කා කියන්නේ වර්ණ සටහනක් හදලා. හිතෙන් ඔය සටහන ගැන කල්පනා කරන නේද මනසේ කල්පනා කරනකොට දැනගන්නවා බල්ලෙක් තුන්වෙනි එක මොකද්ද දැන් හිතෙන් හදපු දේ නේද හිත දැනගත්තේ කල්පනා කරනවා කියන්නේ ඒතන සියනුවන නෑ ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා විශ්වාස කර නේද එතකොට ඔය જાති තුනෙන් ලොකුම වැරද්ද කොයි එකේද තියෙන්නේ හිතෙන් හදපු දේ එළියේ තියනවා කියන එකේ නේද දැන් බල්ලා රැවටෙන්නේ එතන නේද දැන් එහෙන් වර්ණ සටහන හදන එකේ වරදක් නැහැ වර්ණ සටහන ගැන කල්පනා කරන එකෙත් වරදක් නැහැ වරද තියෙන්නේ ඔය දැනගත්තු දේ තියෙන්නේ එළිය කියනකොට නේද එතෙන්දි නේද ලෝකයක් හදන්නේ ලෝකෙට අහු වෙන්නේ ඌට බුරන්න දෙයක් බල්ලෙක් පිහිටන්නේ ඔය හිතේ හදපු දේ එළිය තියනවා කියලා හිතන තැන නේද දැන් ඒක මුලාවකින් නේද මෝඩකමට නේද වෙනවා එතකොට අපි මේ එළිය දෙයක් කියලා බාරගන්නේ මෝඩකමට නේද මේ ආයතන ගැන කියනෝන නැතිකමට නේද අපි ඉන්නේ toy මුලාවෙම නේද බල්ලා වතුරට හිමිලා අන්න බල්ලෙක් ඉන්නවා කියනා වගේ ඒහා සමානයි නේද සද්දයක් ඇහිලා හිතෙන් හදපු දේ එළියේ තියෙනකොට ඒ සමාන මුලාවක ඉන්නේ ඕකට කියනවා මේ ලෝකෙට අයිති දැක්ම පෘථග්ජන ස්වභාවය ලෝකෙ අපි සසරේ ආවේ ඔන්න ඔය මුලාව තියෙන නිසා තේරුණා ඒක ලෝකෙන් එතර වෙන්න පුළුවන් මේ සිද්ද වෙන දේ තේරුම් ගත්තොත් තේරුම් ගන්නත් ඕන එතන සිහිය නුවණ පිහිටන්න පටන් ගන්නත් ඕන එකක් තමයි මෙහෙම වැරද්දක් වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න පුළුවන් මේ ධම අහලා. බුදු කෙනෙක් ඕක කියා නොදුන්නා නම් අපිට තනියෙන් හිතා ගන්න බැහැ. මෙතන තියෙන්නේ මෙහෙම ආයතන ක්‍රියාකාරීත්වයක්, ආයතන මුලාව නිසායි ලෝකයක් පනවලා
තියෙන්නේ.
හරි ගැඹුරු ඉදින් ඕක තමයි ඔබ කරගන්න ඕනේ. ඔව්. ගැඹුරු හින්දා තමයි ඔක පෙරනොයසු විරු ධමයක්.
ඔබේ අනනුස්සතේතු ධම්මයේ
හරියට
සම්මුද පාදි කියලා කියනවා.
ඔව්. පෙර නොයසු විරු දහමක් අවබෝධ වුණා කියලා නේ කියන්නේ. ඔබේ අනනුස්සතේසු දහම.
සුතේසු කියවයි වඩන්නේ. ඔබේ බුදුනාට පස්සේ කියන්නේ ඔබේ අනනුස්සතේතු ධම්මේසු චක්කුමුදපාදි. ඔබේ කියලා කියන්නේ පෙර න කියන්නේ නැහැ අනු කියන්නේ පරමාණුකට සුත කියන්නේ ඇහෙනවට චක්කු කියන්නේ මෙයාට නෙමෙයි.
හරි. හරි. හරියට හරි ඒ පාලි වචන ටිකේ තේරුම ඕක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඔබ කියනවා නේද ඔව් එතකොට දැන් අපිදක්ෂ වෙන්න ඕන මේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕක තමයි ෂණ සම්පත්තියෙන් ලබන ප්‍රයෝජන ෂණ සම්පත්තිය නිසා අපිට ඕක අහන්න ලැබුණා නැත්තම් අහන්න ලැබෙන්නේ නැහැ ඔව් ඒ ලැබුණ එකෙන් ප්‍රයෝජනේ ගන්න නම් ඕක නුවණින් විමසන්න හරි දැන් ඔතන පේනවද මේ ආයතන මුලාව තියනකන් එළිය රූප තියෙනවා. ඒ විදිහට කියද්දි තර වතුරේ බල්ලෝ ඉන්නවා. දැන් බල්ලාගේ මානසිකත්වයට වතුරේ බල්ලෙක් ඉන්නවා නේද? අපේ මානසිකත්වයට වතුරේ බල්ලෙක් හැදෙන්නේ නැහැ. එතකොට වතුරේ බල්ලා හැදෙන්නේ ගොඩ ඉන්න බල්ලාගේ අවිද්‍යාව මත නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම යෙදෙනකන් නේද වතුරේ බල්ලෙක් ඌට ඉන්නේ. හරි ඔය ධර්මතාවයමයි අපේ ආයතන වල මුලා වෙලා ඉන්නකම් අපිට බාහිර ලෝකයක් තියෙනවා අපි දන්නේ නැහැ මේ ආයතන මුලාවෙන් හදාගත්තු ලෝකෙක අපි ජීවත් වෙන්නේ හරි එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සලායතන ලෝකයක් එතන ටිකක් බර වචනකින් කියුවොත් සංස්කාර ලෝකයක් සකස් කරපු ලෝකයක්. හරි මේක තමයි පෘථග්ජන ස්වභාවය. අපේ ඒ පුරුද්ද තාම ගෙවිලා නැහැ. ඒ පුරුද්ද තාම ගෙවිලා නැහැ. දැන් තේරෙනවද? මම කියන්නේ ඔයගොල්ලෝ බල්ලෝ කියලා නෙවෙයි. ඒ පුරුද්ද තාම ගෙවිලා නැහැ. සසරේ යන පුරුද්ද කෙවිලා හැම සත්වයාටම පොදුයි. මනසෙන් උසස් කියන්නේ ඔක තේරුම් ගැනීම හැකියාව තියෙන. මොකද ඒ හැකියාව ලැබෙන්නේ දහමක් අහලා ඒක ගැන නුවණින් විමසන්න පටන් ගත්තොත් විතරයි. ඒක මතක තියාගන්න, ඒ උපමාවක් විතරයි කිව්වේ. අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න. නිවන් දැකීම කොහොම වෙතත් සක්කාය දිට්ඨිය කඩා ගන්න ඕක තේරුම් ගත්තොත් ඇති. අපි එහෙම රැවටෙන්නේ
නැහැ. නයිදම් අත්ත කතම් පිම්බන් නයිදම් පර කතම් අරන් හේතු පටිච්ච සම්බුදා හේතු බංගානි
හොඳයි. එතකොට මේ බිම්බය කියන්නේ ශරීරය. මේක අත්ත කත නයිදං අත්ත කත. තමන් හදපු එකකුත් නෙමෙයි. තමන්ගේ නිර්මාණිකුත් නෙමෙයි. පරකතන්නුත් නෙමෙයි. වෙන කෙනෙක් හැදුවත් නෙමෙයි. හදලා තියෙන්නේ දැන් අන්න ඔය ධර්මතාවය තේරුම් ගන්න ඕන. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති.
මම කරපු
දෙයක්. එතෙන්ට දන්නේ මට. දැන් ඔයගලන්ට මොකක්ද ඊළඟට? ඔව්. මේක දැනගන්න ඕන දෙයක්. වෙන මොනවා දැනගත්තත් වැඩකුත් නැහැ. ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනය ගන්න නම් ওই ටික තමයි දැනගන්න ඕන. ওই ටික හොඳටම ඇති. මේ මහත්තයා කිව්වා වගේ. නුවණින් බලන්න. ඒකත් නම් කියන්නම් පටන් ගන්න විදිහ කියන්න. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ආයතන හයේම අපි ඔය රැවටීමට අහු වෙනවා. හැබැයි ඒක දකින්න ශක්තියක් දැනට අපිට නැහැ. දැන් බල්ලගේ මානසිකත්වයේ ඉන්නකොට බල්ලට තේරුම් ගන්න බෑ අර මේ හිතෙන් අදලා එළියෙන් තියපු බල්ලෙක් කියලා. ඌ විශ්වාස කරන්නේම එළියේ බල්ලෙක් ඉන්න හින්දා තමයි ඔය පේන්නේ කියන මට්ටම. නේද? ඒ උපමාව තේරුම් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්ද? දැන් ওই වටපිටාවේ කට්ටිය ඉන්නවනේ. කොහොමද දැනගන්න ඉන්නවා කියලා? පේන නිසා. දැන් බල්ලා දැනගත්ත එක කොහොමද තව බල්ලෙක් ඉන්නවා කියලා? පේන නිසා. එතනින් එහාට ටික හිතුවේ නැහැ. පේන නිසා අපි විශ්වාස කළා තියෙනවා. නේද? බල්ලත් විශ්වාස කළා පේන නිසා බල්ලෙක් ඉන්නවා. එකම මූලා. එක විදිහම. දැන් ඕක නුවණින් විමසන්න ඕන. ඉතින් ඕක දැන් එකපාරට ඇහැගෙන බලන්න අමාරුයි. මොකද අපේ දෘෂ්ටි බලවත්. අපේ සසරේ ආපු පුරුදු බලවත්. ඒක එකපාරට කැඩෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට වැඩ පටන් ගන්න හැටි ලේසි තැන තමයි සද්ද වලින් පටන් ගන්න. ඒක අපිට ඇහැට වඩා මේ තේරුම් ගන්න පහසුයි. මොකද ඇහෙන්නේ සද්ද විතරනේ. සද්ද වල වර්ණයක් හැඩයක් තියෙන්න බෑනේ. මේ සද්ද ඇහිලා අපි මේ වර්ණ හැඩ තියෙන ඒවා කොහෙන්ද මේ හදාගන්නේ? එක සද්දයක්වත් අහන්න පුළුවන්ද බලන්න මේ සද්ද ආවේ මේකෙන් කියලා රූපයක් පනවන්න නැතුව. දැනට බෑ. යම් රද්ද ටික අහගෙන ඉන්න බලන්න. කාර් එකක හොන් එකක් නේද? කාර් එක පනවල ඉවරයි නේද? සද්දේ නැහැනේ කාර් එක.
හදක් යවුනා ඒ හදේ උතරින්.
ඔව්. එතකොට පෙන්වන්න දැන් අපි දැන් පෙන්වන්න ඕන. දැන් කාර් එකක් එළියේ තියෙන ඔක හොන් ගන්නවා කියලානේ අපි දැනගත්තේ. නැයි ඒක අනිත් පැත්තට ආයතන විදිහට බලන්න. කණෙන් ශබ්දයක් ඇහුණා හිතෙන් හිතුවා. කනට පුළුවන් අහන්න විතරනේ. කාර් හදන්න බෑනේ කනට. කාර් එක හදුවේ කවුද? හිත. එනා හිතෙන් අදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නොවන අපිට නෑ. දැනට නෑ. හැබැයි ඕක මතක් කරලා දෙන්න පුළුවන්. රැවටුණාට පස්සේ ආපහු ගතන උන සිද්ධිය හිතට මතක් කරලා දෙන්න. එතනින් පටන් ගන්න. ඇහෙන සද්දවලට අද ඉඳලා කරන්න පටන් ගන්න ඔය වැඩි. එතකොට කලින් දැකපු නැති නුවණක් එයි. පරණ පුරුද්දට ඒ කාර්යක එළිය කියලා පිළිගත්තා. හැබැයි උතන සිද්ධ වුණේ කණෙන් සද්දයක් ඇහුණා හිතෙන් හිතුව. පැහැදිලි නේද? ඒ පැටලෙන්න දෙයක් නැහැ නේ. හැබැයි යෝග කරනකොට අනිත් පැත්තට අහනවා එහෙනම් එළිය කාර්යකම් නැද්ද? ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. ඔව් හොඳයි මං හිතුවා. දැන් අපිට වෙලාව අවසන්. හැබැයි මං ඔය දීපු පණිවිඩය ඔබ ප්‍රායෝගිකව කරන්න. කරන්නේ සුළු දෙයක් වුණාට මහා ගැඹුරක් තියෙනවා. තව විදිහට කියොත් සක්කාය දිට්ඨිය කඩන මාර්ගය උතන තියෙනවා. හරි. ඒක ඔක්කොටම හිතන්න යන්න එපා. දැනට ශබ්දවලට ඔය වැඩේ කරන. එතකොට අනිත් ඒවාට කරන්න පුළුවන් වෙනවා ඔබ ඇත්ත දකින්නට. දැන් ඒ දේ පැහැදිලි නේද? ඒ වෙන දේ වෙයි. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන එක කරන්නකෝ. ඇහෙන්නේ ශබ්දයක් විතරයි. ඉතුරු රූප ටික හැදුවේ හිතෙන්. ඔතන තියෙන මොන නැති කමටයි ඕක එළියේ තියෙන්නේ. යන්න ඔක මතක් කරලා දැන්. හරි. ඔය ටිකක් කල් කරනකොට එළියේ හදපු ඒවා අර වතුරේ හදපු බල්ලෝ වගේ කියන නුවණයි. නේද? මොඩ කමටයි එළියේ තිබ්බේ කියන තැන සිහිය නුවණ පිහිටයි. එතකොට එළිය රූපෙ මිදෙනකොට එළිය රූප නිසා සක්කාය දිට්ඨියක් තිබුණා නම් ඒක නැති වෙනවා. හරි. ඒ ප්‍රතිපලයි ලැබෙන්නේ. ඒ හින්දා මේක බය නැතුව කරන්න පටන් ගන්න. හොඳයි. එහෙනම් මේ කාලය තුල ඔයගොල්ලෝගේ හොඳ සීලයක් රැකුණා. ඒ වගේම අහගෙන හිටියා නේද? අහගෙන හිටියේ සමාධියක් තිබුණා හින්දා. නැත්තම් අහගෙන ඉන්න බෑ. අහගෙන හිටිය විතරක් නෙමෙයි ඔක දැන් නුවණින් මෙනෙහි කළා නේද කියන්නේ. ඒක ප්‍රඥා. එතකොට සීලය සමාධිය ප්‍රඥාව තුනම වැඩුණා මේ කාලෙ තුන. සීල සමාධි ප්‍රඥා වැඩෙනවා කියන්නේ මහානිසංස කුසල. ඇයි මහානිසංස කියන්නේ? ඒව ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. යම්කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම උදව් වෙනවා. ඔව්. අන්න ඒ වගේ මහානිසංස කුසල සම්භාරයක් මේ කාලෙ තුන රැස් කරගත්තා. සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් රැස් කරගත්තා. පින් රැස් කරපු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දිවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මා අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දිවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුලවල සමත් ආරක්ෂා කරන සීක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රව ලෙඩ දුකක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියනන ඒ සමගින් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඒ වගේම යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙනා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබාගෙන මේ සසර දුකෙන් මිදෙන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඉතින් මතක් වෙයි එක එක ඒවා. එතකොට අපේ හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන මොකද්ද? නිවන. එනා යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් මේ පින්වල බලයෙන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. පළවෙනි ප්‍රාර්ථනාව මාමේ බාල සමාගම බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. දෙවෙනි ප්‍රාර්ථනාව තමයි ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේ. සතන් සමාගමෝ හෝතු. හරි. ඒක තේරුම දැනගෙන ඒ ගාථාව කියන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය හොඳ හැම දිනාටම තෙරුවන් සරණයි ඉතින් මේ ලැබුණ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනය ගන්න හැම දිනාටම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි අපේ වැඩසටහන් සතිපතා තියෙනවා සෙනසුරාදා